ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සිට 6 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක් අනුමත කිරීමට, ත්‍රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය අනුමත කිරීමට, මෝටර් රථ වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමට ඉදිරිපත් කිරීම ගරු සභානායකතුමා.
නායතුමනි, මේ චාමර සම්පත් විපක්ෂයේ මන්ත්‍රීතුමාට සුතුවන්ත වෙනවා. එතුමා මට කිව්වා විපක්ෂ නායකතුමාව හදලා ගන්න කියලා. මම ඉස්සරහට එක කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයාංක 1 සිට 6 දක්වා විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක්, 235 අධිකාරී වූ රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ 203 අධිකාරී වූ මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරමි.
To start the debate, Honorable Bimal Ratnayake, you have 14 minutes.
ගරු කථානායකතුමනි, මේකේ නියෝග ගණනාවක් තිබෙනවා. මුදල් අමාත්‍යාංශයට අදාළ කරන නියෝග ගරු මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා මගින් සාකච්ඡා කරනවා. මම ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ තිබෙන කරුණු තමයි ඔබතුමාගේ මේ සභා විවාදයට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගරු කථානායකතුමනි, අපි ඉතාමත්ම උමනාවෙන් නැවත නැවතත් ඉල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝගවලට අනුව නිශ්චිත සුදුසු භාෂාව පාවිච්චි කරලා කටයුතු කරන්න. අපි කවුරුත් මන්ත්‍රීවරු වශයෙන් කටයුතු කරන්න ඕන. ගරු ඇමතුමිය ඉතා පැහැදිලි විස්තරානුකූල පිළිතුරක් ලබා දුන්නා. ඒ හැම දෙයක්ම අර සම්පූර්ණ උදේ ඩ්‍රාමකේ කොටස් බවට පත් කර ගැනීම අපි නම් දකින්නේ සුදුසු දෙයක් විදියට. ගරු කථානායකතුමනි, ඒ නිසා අපි ඇත්තටම කනගාටු වෙනවා. මේ රටේ ජනවරම ගැන කිසිම හැඟීමක් නැති විශ්‍රාම වැටුප් පවා ගන්න, අම්මගේ විශ්‍රාම වැටුපත් ගන්නවා, තාත්තගෙත් ගන්නවා, පුතාගෙත් ගන්නවා, මේ වගේ. ඒ නිසා මම ඒකට කාලනාශක ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කනගාටු වෙනවා මේ රටේ ඉහළම ජනවරමක් පාර්ලිමේ අපිට ලැබිලා තිබියදී ජනතාව මේ ජාතිය රටේ අලංකාරත්වයට, රටේ ගරුත්වයට බාධා කරන. ගරු කථානායකතුමනි, ස්ථාර නියෝග තේරෙන්නේ නැති විපක්ෂ නායකවරයෙක් අපි නම් දැකලා නැහැ. හරිද? ඒ නිසා අපි කනගාටු වෙනවා. ඒක නිසා මට ඒකයි කියන්න තියෙන්නේ. ස්ථාර නියෝග තේරුම් ගන්න පුළුවන් විපක්ෂ නායකවරයෙක් ඕන. ඒ නිසා මම එතුමා කියන විදිහට කටයුතු කරන්නම්. අර චාමර මන්ත්‍රීතුමා කියපු විදිහට. ගරු කථානායකතුමනි, අද මේ විවාදයේදී අපි බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරන්න, ගරු කථානායකතුමනි, අපි ප්‍රවාහන මාත් ඔබතුමා මේ ഘോഷා නතර කරලා දෙන්න. ඔබතුමා ഘോഷා නතර කරලා දෙන්න. හරි. ഘോഷා නතර කරලා දෙන්න. හරි. ഘോഷා නතර කරලා දෙන්න. ഘോഷා නතර කරලා දෙන්න. මම මෙතුමා හදා ගන්නවා. මම මෙයාව හදා ගන්නවා. හරි. ගරු කථානායකතුමනි.
ඔව්.
ගරු කථානායකතුමනි.
ගරු මන්ත්‍රීවරු නිශ්ශබ්ද වෙන්න.
ගරු කථානායකතුමනි. අයියෝ, දන්න දේවල් තමයි. ගරු කථානායකතුමනි, මේගොල්ලෝ හැම කෙනාම පස්සේ ගිහිල්ලා මන්ත්‍රිකමත් උගුණ ගත්ත නිසා හිතනවා අපිත් එහෙම අය කියලා. අපි එහෙම අය නෙමෙයි. ඒ නිසා ඔබතුමාගේ කාරණාස් කරන්න දෙන්න එපා. ඔබතුමා මගේ කාරණාස්කම් දෙන්න එපා.
ඔබතුමා කතා කරන්න.
ඒ නිසා දෙන්න එපා. ඔබතුමා එක මමගේ වචනේ කියන්නේ කනගාටුවෙන්. ඒ නිසා තමන්ගේ මන්ත්‍රීකම විකුණපු මිනිස්සු මේ.
හරි.
ඒ නිසා කථානායකතුමනි, අද වෙලා තියෙන්නේ මොකක්ද? මං හිතන්නේ ළඟදි ගුටික මම දැක්ක මොකක්ද එකක තියෙනවා ළඟදි නාගරික මන්ත්‍රීවරයෙක්ගෙන් ගුටිකාව කියලා. ළඟදි සජරේ නාගරික මන්ත්‍රීවරයෙක්ගෙන් ගුටිකාල මෙයා.
සභානායකතුමා.
හරිද?
ඔබ
ගුටිකාව නේද මේ?
හරිද? සභානායකතුමා.
ඒ නිසා මගේ වෙලාව දෙන්න. ගරු කථානායකතුමනි, අපි අද බලාපොරොත්තු වෙන දේ තමයි විශේෂයෙන්ම ප්‍රවාහයට දාල කරන ගැසට් දෙකක් මේ ඉදිරිපත් කරන එක. පළවෙනි දේ තමයි අපිට කියන්න අපි ගරු කථානායකතුමනි, ඒ හුඟක් වනචරය හිතනවා තම අපිත් ඒ වගේ කියලා. අපි එහෙම නැහැ. ඔව්, හරි. දැන් මම මෙයාව හදා ගන්න. ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන හදා ගන්න. හරි. පළවෙනි දේ තමයි ගරු කථානායකතුමනි, මේ පනත් මේ ගැසට් නිවේදන දෙකෙන් කාරණා දෙකක් බලාපොරොත්තු වෙනවා. මගේ නාසිකරපු කාලය එතුමලගෙන් අඩු කරන්න පුතු. පළවෙනි දේ තමයි අපි මේ එක ගැසට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අර දිත්ත නිසා අපිට ඩ්‍රයිවිං ලයිසන්ස් අලුත් කරන්න තිබිච්ච කාලය බැරි වෙච්ච මිනිස්සු ප්‍රමාණයක් හිටියා නොවැම්බර් 25 ඉඳලා දෙසැම්බර් 24 දක්වා. අන්නේ පිරිසට අපි කාලයක් ලබා දුන්නා ගරු කතානායකතුමනි පසුව ඒක අතුලුත් කරගන්න. ඒක තමයි අපි දඩ ඉදිරිපත් කරලා තිබෙන්නේ මෙතෙන්. දෙවැනි එක තමයි ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා විදේශගත විදේශිකයන් ලංකාවට එනකොට ඒගොල්ලන්ට තිබිච්ච දේ තමයි වේරහැරට ගිහිල්ලා තමයි ඒගොල්ලන්ගේ ඩ්‍රයිවිං ලයිසන්ස් අලුත් කරගන්න තිබිච්ච පැසිලිටි. අපි ආවට පස්සේ ඒක වේරහැරට අමතරව බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකේදී කරගන්න අපි ලබා දුන්න අවසරය. ඒකෙන් විදේශිකයන්ට විශේෂයෙන්ම සංචාරකයන්ට විශේෂ පහසුවක් ඇති වුණා. ඒ වගේම තමයි හැබැයි ඒක කරද්දී මුලින්ම අපි ඒ සැලසුම් කළ තිබුච්ච මුදල් ප්‍රමාණය තිබුණේ අඩු මුදලක්. අපේම මුදල ඉන් පසුව වැඩි කළා රුපියල් 45,000 දක්වා. ඒ විදේශිකයෙක්ට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන තැනැත්තෙක් වෙනුවෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රයක් අලුත් කර ගැනීම වෙනුවෙන්. ඒ නිසා අපි අන්න ඒ කියන ගැසට් දෙක අපි ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. ඒ ක්‍රියාත්මක කරපු දෙක අපි පාලිදී ඉදිරිපත් කරන්න ඕන නිසි කාලෙදී ඒක තමයි අද කළ තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒ පනත් අපි කන්සල්ටේටිව් කමිටියක මේක අනුමත කරගත්තා. ඒ පිළිබඳව විශේෂ මම හිතන්නේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. නමුත් මම හිතුවා මේක මූලික වශයෙන්ම අවස්ථාවක් කරගන්න. එකක් තමයි අපි බලාපොරොත්තු වෙන ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව විනය හදන්න වගේම රටේ ප්‍රවාහනයේ විනය හදන්න. ඒ නිසා අපිට ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ අපිට බලතල ලැබී තිබෙනවා ත්‍රී වීලර්ස්, ඒ වගේම ටැක්සි, ස්කූල් වෑන්, ඒ වගේම ඔෆිස් වෑන්. මෙන්න මේවා මෙච්චර කාලයක් හරියාකාරව නියාමනය නොකිරීමෙන් මේ කර්මාන්තේ නියතාවටත් විශාල ගැටලු තිබෙනවා. උදාහරණයක් විතර ගත්තොත් ස්කූල් වෑන් වලට අදාළව ගත්තොත් විශාල ගැටලු කර්මාන්තයටත් තියෙනවා, දෙමාපියන්ටත් තිබෙනවා. ත්‍රීරෝද රාත්‍රියේ දුරන්ට ගත්තොත් ඔවුන් අද නිකම් පොලිසියෙන් තමයි යම් ආකාරයකට කළමනාකරණය වෙන්නේ. සමහර පළාත් සභාවලින් නියාමනයක් කරනවා, හරියාකාර නියාමනයක් නෙමෙයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ත්‍රී වීලර්ස්, ටැක්සි, ස්කූල් වෑන් සහ ඔෆිස් වෑන් කියන හතරටම අදාළව රෙගුලාසි සකස් කරන්න. අපි ඒවා සකස් කළා, බොහෝ දුරට අවසන් කළා. අපි මේ මාස දෙකක වගේ කාලය යොදාගෙන තිබෙනවා ඒ කණ්ඩායම් සමග නැවත අවසානාත්මක අවස්ථාවේ සාකච්ඡා කරන්න. ඒ වගේම ඔබතුමා දන්නවා අපි මෑතකදී තමයි මත්ද්‍රව්‍ය භාවිතා කරලා ගරු කතානායකතුමනි මේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිළිබඳ පරීක්ෂා කරන්න බලය ගත්තේ. මට හිතෙනවා ඒ ලැබ් බස් එක පාර්ලිමේන්තුව පැත්තටත් එවන්න ඕනද කියලා සමහරක හැසිරීම දැක්කම. කොමුණත් අපි දැන් මේ මොබයිල් බස් එකෙන් මත්ද්‍රව්‍යවලට රියදුරන් ලක් වෙලාද, කොන්දොස්තරු ලක් වෙලාද කියලා අපි දැන් පරීක්ෂා කරගෙන යනවා. ඒ නිසා මම හිතනවා මෑත භාගයේ ලංකාවේ මේ මත්ද්‍රව්‍ය භාවිතා කරලා කරන රැකියා අතර වැඩියෙන්ම මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වූවන් කරන රැකියා අතරින් එකක් බවට මම හිතනවා රියදුරු රැකියාව පත්තලා තිබෙනවා කියලා. මේ ජංගම බස්සත් පරීක්ෂණාගාරයේ කරන පරීක්ෂණ වලින් එන ප්‍රතිඵල අනුව බැලුවම් ඒ නිසා මම දතුවා මේ ළඟදී අපි ඇත්තරම ඒකාබද්ධව වැඩ කරගෙන යන ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ ස්කූල් එකත් එක්ක ඒකේ ඊටාම ඉහළ විශේෂඥ වෛද්‍යවරුන් මේ ළඟදී රූපවාහිනී සාකච්ඡා රාශියකට සම්බන්ධ වුණා. අපි උදව් කළා ඒවා සම්බන්ධ කරලා හදන්න අමාත්‍යංශයක් විදිහට. ඒ උන් පැහැදිලි කෙන්දේ තමයි මද්‍යාව පාවිච්චි කරලා ඇල්කොහොල් පාවිච්චි කරලා ඩ්‍රයිව් කරනකොට වෙන අනතුරු ප්‍රමාණය ගත්තට පස්සේ ඒ ඩ්‍රයිවර්ලාට තීරණයක් ගන්න බෑ, හරියට වේගෙන් තීරණයක් ගන්නත් බෑ, හරි තීරණයක් ගන්නත් බෑ. ඒ නිසා අපේ රටේ වැඩිපුර ප්‍රමාණයක් 2700ක් 2025 අවුරුද්දේ මැරුණ ඇක්සිඩන්ට්ස් වලින් ඒකෙන් 2000කට ආසන ප්‍රමාණයක් ඉන්නේ මෝටර්සයිකල් වල සහ පදිකයක්. ඉතින් මේ මෝටර්සයිකල් වල යන මිනිස්සු මැරෙන්නේ සමහර විට මෝටර්සයිකලේ කෙනාගේ වැරද්දකින් නෙමෙයි, මධ්‍යවයට අබ්බැහි වෙච්ච එක පාවිච්චි කරන වෙනත් වාහනයක් වැඩ කරන රියදුර එක. නැත්තම් පදිකයෝ ගත්තොත් ගොඩක් වෙලාවට කිසිම පදිකයක ගිහිල්ලා පාරේ වැටලා මැරෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වාහනයක හැප්පිලා තමයි මේ වෙන්නේ. ඒ නිසා අපි මේ රෙගුලාසි සකස් කිරීමේදී බලාපොරොත්තු වෙනවා එක පැත්තකින් රියදුරංගේ විනය හදන එක අත්‍යවශ්‍යයි. ඒක තමයි අත්‍යවශ්‍යම දේ පාරේ විනය හදන්න කියන එක අපිට සංකල්පයකින් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අපි මධ්‍යව්‍ය පාලනය කිරීමත් අත්‍යවශ්‍ය කියලා අපි හිතනවා. මොකද සෑහෙන ප්‍රමාණයක් රියදුරන් මේ තත්ත්වයට ගොදුරලා තියෙන නිසා. ඒකේ වන්දිය ගවන්නේ මධ්‍යව හෝ කිසිම දෙයකට සම්බන්ධ නැති අහිංසක මිනිස්සු. ඒ වගේම තමයි අපි ඔබතුමා දන්නවා සීට් බෙල්ට් නීති ලංකාවේ තිබුණා කලින් ඉඳලාම. අපි ඒක ටිකක් බලවත් කළා. විශේෂයෙන්ම අධිවේගී මාර්ග අපි මේක පිටුපස මේ අසුන් වල යනටත් අනිවාර්ය කළා. මොකද ඒකට ඔබතුමා දකින්න නැති ළඟදී ශල්‍ය වෛද්‍යුන්ගේ සංගමයත් අපි දිගට වැඩ කරගෙන යනවා. අපි මේ සීට් බෙල්ට් භාවිතා කරන්න කියලා ගරු කතානායකතුමනි මමම ගිහිල්ලා පත්‍රිකා බැදුවා එක්ස්ප්‍රෙස් වේව. අපේ රටේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරු ගිහිල්ලා පත්‍රිකා බැදලා මිනිසුන්ට කිව්වා සීට් බෙල්ට් දාන්න කියලා. අපි ඒ වගේම ලංකාවේ කලාකරුවෝ ඔය ඩිමන්ත මාලකමෝ වගේ විලන්ත මාලකමෝ වගේ රයිඩර්ස්ලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඔක් මේ කරන්න ඕනද මිනිස්සු මට බැනලා තියෙනවා නලවන්නේයි මේ සීට් බෙල්ට් දාන්න කියලා මෙච්චර කියන්නේයි කියලා. නමුත් අපි දකිනවා ඕනම දෙයක් අලුතෙන් කරනකොට ටිකක් හරියට කරන්න හදනකොට අපි හිතන ජනතාව දැනුවත් කිරීම වැදගත් කියලා. ඒ නිසා සීට් බෙල්ට් නීතිය අලුත් එකක් නෙමෙයි 2011 පටන් ගත්ත නීතියක්. ඒක ක්‍රමානුකූලව හැම රටකම ක්‍රමානුකූලව තමයි වැඩි කරලා තිබෙන්නේ. අපි ඒකත් ක්‍රියාත්මක කරලා තිනවා. මොකද සීට් බෙල්ට් එකක් දාලා තිබුණොත් සර්ජන් ස්කූල් එක කියන විදිහට ඇක්සිඩන්ට් එකකින් වෙන මාරාන්තික අනතුරක තත්ත්වයේ 40%කින් අඩු වෙන. ඔබතුමාත් වෛද්‍යවරයෙක් නිසා ඔබතුමා මේක දන්නවා. ඒ නිසා අපි ඒ ආකාරයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෙනස්කම් කරගෙන යනවා. ඒ වගේම තමයි අද මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය මුදල් ඇමතුමාගෙන් ප්‍රශ්නයක් අහුවා මේ කාඩ් පේමන්ට් සම්බන්ධව. අපි කරු කතානායකතුමනි දැනටම පටන් ගන්න තිබෙනවා බස්වල කාඩ් පේමන්ට් සිස්ටම් වලින් බැංකු කාඩ් වලින් ගෙවන්න ඕන බැංකු කාඩ් එකකින් ගෙවන්න. මම දැක ගොඩක් අය කියනවා ට්‍රාන්ස්පෝර්ට් කාඩ් දෙන්න කියලා. නමුත් ට්‍රාන්ස්පෝර්ට් කාඩ් එකක් දුන්නම වෙන්නේ ඒ ට්‍රාන්ස්පෝර්ට් කාඩ් අපි මුද්‍රණය කරන්න ඕන, නිෂ්පාදනය කරන්න ඕන, ඒවා කඩවල් ගානේ බෙදන්න ඕන, ඊට පස්සේ ඒකට වෙනම රෙජීම් එකක් හදන්න ඕනි. ඒ වගේම හැම කෙනාම එක ගන්නෝ. නමුත් ඊට වඩා ඕපන් ක්‍රමයක් තියෙනවා. මිනිස්සු අතේ බැංක කාඩ් තිබෙනවා අයට ඒක ගෙවන්න පුළුවන්. ඒ බැංක කාඩ් පාවිච්චි කරන දේ තමයි ඒ කාඩ්ස් වල මව් සමාගම් පිටරට සමාගම් නිසා තර්කයක් තියෙනවා ඒකෙන් යම්කිසි මුදලක් පිටරටට යනවා කියලා. ඒක මේ බැංක කාඩ් පටන් ගත්ත දවසේම තියෙන දෙයක්. ඒවා හදාගන්න ඕන තරම් කාලය ලංකාවේ තිබිලා තිබෙනවා. ආණ්ඩු ගොඩාක් පහු කරලා තිබෙනවා ඒ කාලය නොකර. ඒ නිසා නමුත් අපි ප්‍රවාහනයට දාලව ගත්තට පස්සේ අපි මේ බැංක කාඩ් සමාගම් එක කතා කළා. බැංකුව එක නෙමෙයි, ඒවයි මද කම්පැනිස් එක. මම මේ සමාගම් වල නම් කියන එක ගැලපෙන්නේ නැහැ. අද ඒ ප්‍රධාන වශයෙන්ම ලංකාවේ කාඩ්
ඔන්නබල් මෙම්බර් යෝ හැව් අනදර් 2 මිනිට්ස්.
ඔව් කතා නැතුව මට නතර නැති වෙච්ච කාලේ දෙන්න ඕන. විනාඩි 2 3ක්. ඒක නෑ බාධා කරේ ඔබතුමාලා නෑ බාධා කරේ ඔබතුමාලා එහෙන් තමයි ගන්න ඕන. හරි ඔබතුමා සුදුසු දෙයක් කරන්න. ඒ නිසා අපිට කියන්න තියෙන දේ තමයි අද අපිට දැනගන්න ලැබිලා තියෙන අපි ඩිජිටල් මිනිස්සුන් එක්කත් සාකච්ඡා කළා මේ ප්‍රධාන බැංක මේ කාඩ් සමාගම් එක්ක ඒ වගේම මහ බැංකුවත් සම්බන්ධ වෙලා අද අපිට ඉතාමත් සතුටෙන් කියන්න පුළුවන් කමක් තිබෙනවා. ඒ ඉතාම ප්‍රධාන බැංක කාඩ් සමාගම් දෙකක් තමයි ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙන් එකක් නිශ්චිත වශයෙන් මේගොල්ලෝ ඔෆිෂියලි දැනුම් දීලා තියෙනවා. ඒගොල්ලන් ලංකාවේ මේ සමහර පේමන්ට් සිස්ටම්ස් වලින් අපිට අදාළව ගත්තොත් ප්‍රවාහනයේදී බස් ටිකට් එකට ගෙවන කාඩ් එකෙන් ගන්න ඒගොල්ලන්ගේ කමිෂන් එක ඒගොල්ලෝ ගන්නේ නැහැ කියලා. අපි හිතනවා අනිත් සමාගමත් දැනට අන්ඔෆිෂියලි මේ தත්ත්වය වාර්තා කරලා තියෙනවා කියලා තමයි අපි දන්නේ. ඒ නිසා ප්‍රවාහනයේදී බස් රථ හිමියන්ට ඒ බැංකු කාඩ් එකෙන් ගෙවීම මගින් 1.1% ගානක හෝ 1% වගේ ගාස් කොමිෂන් එකක් යන්නේ නැහැ ඉස්සරහට. ඒක පැහැදිලිවම අඩු වෙනවා. අපි හිතනවා අපිට ඒක කෙටි කාලයක් තුළදී අවසන් කර මේ ලබා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි කරු කතානායකතුමනි මම මේ ලොකු වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ කොහෙත්ම. අපි ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක සම්බන්ධව බැක්ලොග් එකක් තිබුණා. අපි ඒක මේ මාසේ අග වෙනකොට අපි 490,000ක බැක්ලොග් එක අපි අවසන් කරනවා. අපි හිතනවා ඊට පස්සේ සාමාන්‍ය මට්ටමින් සාමාන්‍ය සේවායට යම් කාලයක් ගත වේ. එක් දින සේවා අපිට යථාතතට පත් කරන්න පුළුවන් මාර්තු මැද වගේ ඉඳලා කියලා. ඒ පසුගිය කාලේ අවුරුදු ගාණක් 31 තුලා තිබිච්ච 104,490,000 කාඩ්ස් අපි අවසන් කළා තියෙනවා. මුද්‍රණය කළා සම්පූර්ණයෙන්ම DMT එකේ අපි ඔබතුමාට කියන්න ඕන. ඒක සහ මුලින්ම හොර කම්පැනි වලත් දූෂිත නිලධාරීන්ගේත් ඇමතිවරුන්ගේත් තෝතැන්නක් කළා තිබෙනවා. ඒවා අපි නඩු කියමින් නීතිපතික උපදෙස් ලබා ගනිමින් චූටි දෙයක් කරන්න ගියත් කරු කතානාක තිබුණේ අති විශාල වෙහසක් දරමින් තමයි අපි ඒ තත්ත්වයට ගෙනල්ලා තිබෙන්නේ.
කාලය අස ඔබතුමාට තව විනාඩියක් ලබා දෙනවා.
ඒ නිසා අපි කියන්න ඕන ඒවට මේ තිබිච්ච ආණ්ඩු සම්පූර්ණයෙන් වග කියන්න ඕන පහුගිය අවුරුදු 15 20 තිබිච්ච ආණ්ඩු. ඒ නිසා අපි ඒක වෙනස් කළා තමයි දැන් ඔය බැක්ලොග් ඉවර කළා වැඩ කරගෙන යන්නේ. අවසාන වශයෙන් කරු කතානායකතුමනි ඊයේ දිනේදී දුම්රිය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්න උත්සාහයක් තිබුණා. ඒක වැඩවර්ජනේ නතර වුණා. නමුත් අපි ඔබතුමාට මේ සම්බන්ධ යම් කරුණක් කියන්න ඕනේ මේ රටට. කරු කතානායකතුමනි ඔබතුමා දන්නවා දිත්වා සුලිකුණාටුවත් එක්ක ලංකාවේ දුම්රිය මාර්ගවල ඔපරේෂන් වෙන දුර ගත්තොත් එහෙම කිලෝමීටර් 1700කට ආසන්නයි. දිත්ත වලින් පස්සේ අපිට යන්න පුළුවන් වුණේ දුම්රිය මාර්ග කිලෝමීටර් 400 ගන්න. අනිත් සියල්ල විනාශ වුණා. කැලණිවැලි මාර්ගයත් ඔය දකුණු මාර්ගයත් ඇරුණාම අනිත් සියලු මාර්ගවල නතර වුණා. ඊට පසුව ඔබතුමා දන්නවා අපි දැන් දිත්ත ඉවරලා මාස 3කට ආසන්න කාලයක් එනවා. අපි මේ දුම්රිය මාර්ග විශාල වේගකින් අපි විවෘත කළා. ඔබතුමා දන්නවා බදුල්ලේ ඔය ඇල්ල ඔඩිසි වගේ පවා අති විශාල විනාශයක් කළා තිබෙද්දී නැවත ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණා. එතකොට මේවා ආරම්භ වුණේ කොහොමද? මේවා ආරම්භ වුණේ කරු කතානායකතුමනි තනිකර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතුරුන්ගේ මැදිහත් වීමෙන්, සේවකයන්ගේ මැදිහත් වීමෙන් පමණක් නෙමෙයි. උනුත් මහසු ජනතාවත් මහසු. නමුත් අපි ඉතා වගකීමෙන්ම දන්න දේ තමයි ත්‍රිවිධ හමුදාව මැදිහත් නොවෙන්න අද ඔය අපි දැන් කිලෝමීටර් 1200කට ආසන ප්‍රමාණයක් ඔපරේට් වෙනවා මේ දුම්රිය මාර්ග. මේ මාස දෙකහමාර ඇතුළතදී අපි ගිහිලා තියෙනවා එතෙන්ට.
ඔබතුමාගේ කාලය අවසන්.
අපිට මටම තමයි කියන්න වෙන විනාඩි දෙක තුනක් දෙන්න කියලා.
හොඳයි අවසන්යි.
ආණ්ඩු පක්ෂේ. ඒ නිසා අපි කියන්න කැමති ත්‍රිවිධ හමුදාවේ ඍජු මැදිහත් වීමෙන් තමයි මේ දුම්රිය මාර්ග පිළිසකර කරන්න, ඒවට ගල් ගෙනියන්න, ඒවට මැෂින් ගෙනියන්න සුවිශාල දෙයක් කරා ත්‍රිවිධ හමුදා මැදිහත් උනේ නැතිනම් මම විශ්වාස කරන්නේ කිලෝමීටර් 1200කට තියා අපිට කිලෝමීටර් 600කට යන්න පුළුවන්. ඔබතුමා දන්නවා පේරාදෙණිය පාලම අපි දැන් වැඩ කරගෙන යනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ CCB ඔක්කොමත් එක්ක එතන පේරාදෙණිය පාලම කරන අපි උත්සාහ කරනවා මේ අප්‍රේල් මාසයේ 14ට කලින් පේරාදෙණිය කැඩිච්ච පාලමෙන් කෝච්චි ගෙනියන්න. ඔබතුමා දන්නවා එතන අති විශාල අඩි 20කට වඩා දූපතක් ගොඩනගලා තිබුණා. බට ගස් ඔක්කොම කඩාගෙන ඇවිත් ගරු කතානායකතුමනි දවස් 7කට වැඩිත් කා දවස් 9ක් විතර තිස්සේ නාවික හමුදාවේ ඩයිවර්ස්ලා තමයි අර ගලන ගඟේ යට කිමිදි කිමිදි ඒවා අයින් කරන්න මැදිහත් වුණේ. ඒක දුම්රිය දෙපාර්තමේන්තුවට තව අවුරුද්දක් තිබ්බත් ගඟ හිඳනකම් හිටියොත් මිසක් කරන්න බෑ. එහෙම තමයි ත්‍රිවිධ හමුදාව ඒකට දායක වුණේ. ඒ වගේම තමයි අද අපි ඔය බදුල්ල ප්‍රදේශයේ හැමතැනම මම S2 දැක්ක මන්නාරමේ ත්‍රිවිධ හමුදාව විශාල කාර්යභාරයක් කළා. මෙම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කරා. ඔවුන් නොඑන්න අපිට ඒක කරන්න බෑ. ඔබතුමා දන්න දුම්රිය මාර්ග තරන්නේ නෙමෙයි ප්‍රධාන මාර්ග අත්තත් එහෙමයි. ඔය නුවරඑළිය, කොත්මලේ, රම්බොඩ ඒ වගේම ඔවගේ ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ කමාන්ඩෝස්ලා ගිහිලා තමයි සමහර ගම්මාන හොයාගා. ඒවට වතුර ගෙනියන්න, ඒවට පාර හදන්න. මේ ඔබතුමා හදන්නවා. අද ලංකාවේ කැඩිච්ච පාලම් සියල්ලම ආරඩියේ අපි කැඩිච්ච පාලම් සහ පාරවල් අපි 99%ක්ම මේ යන්න පුළුවන් විදිහට හදලා තිනවා. කොහොමද හදලා තිබෙන්නේ? ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා වගේම අපි දන්නවා ඉන්දියාවෙන් ආපු හමුදාවත් එකතුලා තමයි සමහර පාරවල් හදලා තිබෙන්නේ. සමහර පාලවල් හදලා පාලම් හදලා තිබෙන්නේ. ඒක තමයි ඔබතුමා දන්නවා මහියංගනේ රෝහලණක් විනාශ වුණා. මෙතන ගිහිල්ලා වැඩ කරේ ඉන්දියාවෙන් ආපු වෛද්‍යවරු. හලාවත රෝහලල හලාවත රෝහල යට වුණා. එතන වැඩ කළේ ජපානෙන් ආපු වෛද්‍යවරු. එතකොට මං ඉතාමත්ම ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව අදත් ඔබතුමා දන්නවා අපි උතුරු මේ මොකද්ද බදුල්ල මාර්ගය තුල ප්‍රතිසංස්කරණය කරන අතිවිශාල ලෑන්ඩ් සයිඩ්ස් ඇවිල්ලා තියෙන්නේ. ඒවගරු කතානායකතුමනි දුම්රිය දෙපාර්තමේන්තුවේ ශක්තියෙන් කරොත් මම අවංකව දුම්රිය නිලධාරීන්ට නිසි ගෞරවයතුව කියන්න කැමති අවුරුද්දක්වත් හදන්න බෑ. අවුරුද්දකින්වත් හදන්න බෑ. බලන වගේ ප්‍රදේශවල මම පයින් ගිහිල්ලා බැලුවා අප හිතන්නවත් බෑ. ඒවා NBR එක RD එක විතර නෙමෙයි ත්‍රිවිධ හමුදාවේ ඉංජිනේරු ත්‍රිවිධ හමුදාවේ මිනින්දෝරුව ත්‍රිවිධ හමුදාවෙන් දීපු නිලධාරීන් තමයි ඇවිල්ලා දුම්රිය නිලධාරීන් එක්ක එකතු වෙලා වැඩ කරා. අපි මෙතන NBR එකත් එක්ක සම්බන්ධ කරා වෙනම ඩිසයින් ඔපරේෂන් රූම් එකක් යනවා. එහෙම තමයි මේවා කරන්නේ. එතකොට මම කියන්නේ ඒ දුම්රිය දෙපාර්තමේන්තුව නිලධාරීන් NBR නිලධාරීන් වගේම ත්‍රිවිධ හමුදා මේකේ 150ක 60ක කොටසක් ඕනම රටක අපි දන්න දෙයක් තමයි ආපදාවකදී ත්‍රිවිධ හමුදාව විශාල භූමිකාවක් කරනවා. ඒ නිසා අපි කියන්න කැමති අපි දැක්ක දේ තමයි දුම්රිය මාර්ග හදද්දි දුම්රිය මේ ලෑන්ඩ් සයිට් කියපු තැන් හදද්දි ඒ වගේම දුම්රිය එන්ජින් ඔබතුමා දන්න දිත්ත වලට කලින් දුම්රිය සේවය හොඳට තිබුණ නෑ. දුම්රිය එන්ජින් නමයක් රත්මලාන වර්ක්ෂොප් එකෙන් අවුරුද්දකට ඉඩ දානකොට ආදාලා දෙන්නේ 2-3යි. මිනිස්සු දුක් විඳිනවා. එහෙනම් අපි එකකට ත්‍රිවිධ හමුදා උදව් ගත්තා. ඒක දිත්ත වලින් විනාශ වෙච්ච තැනක් නුණත්. මොකද දිත්ත වලින් විනාශ වෙච්ච එක නිසා අපිට මිනිසුන්ට දෙන්න පුළුවන් හොඳම දේ දෙන්න අපි මහන්සි වුණේ එහෙමයි. ඒ නිසා කරු කතානායකතුමනි අපි කල්පනා කරා දුම් ත්‍රිවිධ හමුදාව ලෝකේ පුරාම විශේෂඥ වෛද්‍යවරු ලෙස කටයුතු කරනවා. ඉංජිනේරු ලෙස කටයුතු කරන හමුදාවේ මෙකනිකල් සෙක්ෂන් එක ඉංජිනේර් සෙක්ෂන් එක තමයි සමහර රෝඩ් ඩෙවලොප්මන්ට් වැඩවල ඉන්නේ. පාර රේල්වේ ට්‍රැක්ස් හදන එකේ ඉන්නේ. ඒ නිසා තමයි අපි හිතුවේ අපි ඇත්තටම ඒක ආරක්ෂක අංශවලින් ඉල්ලපු දෙයක් නෙමෙයි. අපි හිතපු දෙය තමයි හදිසි තත්ත්වයකදී ත්‍රිවිධ හමුදාවේ පිරිසක් පුහුණු වෙලා තියෙන එක. ඕනම විශේෂයකට වෛද්‍ය වෘත්තියේ සිට ඉංජිනේරු වෘත්තියේ සිට දුම්රිය රියදුරු රැකියාව වෙන්න පුළුවන් වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යයි. අපි දැක්කා ඒක. මම අපි අත්විඳයි. ඔබතුමා දන්නවා නුවර ඉඳලා කොළඹට අදත් කෝච්චිය එන්න බෑ. විශාල ඔෆිස් සේන් ප්‍රමාණයක් තියෙනවා. ඒක අතිවිශාල කරදරයක්. අල්පික මොකද කරන්නේ නුවරින් බස් දාලා රඹුකනට ගේනවා නැත්නම් කොළඹට ගේනවා. එහෙසක් කෝච්චි කියන්නේ හදලම තියෙන ඔෆිස් ට්‍රේන් විදියට උදේට ගේන්නේ හවසට ගෙනියන්නේ. එතකොට ඒක අතිශය වැදගත්. ඒ නිසා අපිම තමයි අත්‍යවම ත්‍රිවිධ හමුදාට කිය ඔබතුමාලගේ දැන් මේ ඉංජිනේරු අපිට දෙනවා ලෑන්ඩ් සයිට් මේවා කරන්න ඔබතුමාලා සර්වේස්ලා දෙනවා හැම එකක්ම දෙනවා. හමුදාවේ 20ක් විතර පුහුණු කරලා හමුදාවේ තියාගන්න. හමුදාවේ තියාගන්න නැතුව මේ දුම්රිය සේවයට අනුයුක්ත කරන්න නෙමෙයි. ඉතින් එතකොට මොකද්ද කළේ? ඒ කියන්නේ මුළු දුම්රිය සේවයේ හැමදැනටම හමුදා උදව් ගන්නවා. හැබැයි මේ රියදුරු පුහුණුවට හමුදාය 20 දෙනේ ගරු කතානායකතුමනි දවසකට දුම්රිය සේවාවන් 380ක් විතර කරනවා. හමුදාවේ නිලධාරීන් 20ක් පුහුණු කරගත්ත කියලා මොකක්ද කරන්න පුළුවන් දුම්රිය සේවයට? ඒක දුම්රිය සේවයට කිසිම බලපෑමක් නැහැ 20 දෙනෙක්ට. ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති එහෙම තියෙදි තමයි මේ ස්ට්‍රයික් එකක් කියේ කෝල් කරේ. අපි අන්තිම කනගාටු වෙනවා ඒ විදියට කටයුතු කිරීම පිළිබඳ. මම ඔබතුමාගෙන් විනාඩි කීපයක් ඉල්ල ගන්නවා. මේක කලබලයක් නැතුව කියා ගන්න ඕන නිසා ඒක අඳුපක්ෂයේ අපි සංශෝධනය කර ගන්න වෙලාව. ඔබතුමාට මම කියන්නම් ගරු කතා දැන් තර්කය මොකද්ද? මේ හමුදාවේ කට්ටිය පුහුණු කරගන්න. නැතුව හමුදාවේ කට්ටිය දුම්රිය අධපාන්තිට ගන්නව නෙමෙයි. පුහුණු කරගන්නේ පුරුදු කරගන්නේ ගරු කතානායකතුමනි හදිසි තත්ත්වයකදී අවශ්‍ය උනොත් යොදා ගන්න. නමුත් ඔබතුමාට අපි කියන්න කැමති අපිට කිසිසේත්ම වෘත්තීය සමිති අරගල කුඩු පට්ටම් කරන්න ත්‍රිවිධ හමුදා යොදා ගන්න ඕනේ නැහැ. මම ඔබතුමාට කියන්නම් අපි ආපු මේ මාස 14ට 2025 මාර්තු මාසේ දවස් කීපයක් කුරුණෑගල කොටුව යන 142 දුම්රිය නැවැත්තුවා. දුම්රිය රියදුරු සේවකේ ඔහුගේ බෑග් එක ගෙනත් දුන්නේ නැහැ කියලා තමයි දවස් 3ක් විතර පොල් ගහලා පැත්තේ කෝචි නතර කළා. 141 තියෙනවා. අපි හමුදාව යොදවන්න හිතුවේවත් නැහැ. 2025 මැයි 25 වෙනිදා ඒත් සේවා ස්ථාන මාරුවක් දුන්නා කියලා කීප දෙනෙක්ට සේවයට වාර්තා නොකර හිටියා. මුළු දුම්රිය කැන්සල් වෙන විදිහට අපි කිසිම හමුදා කට්ටියක් ගන්න අපිට මතක් වුණේවත් නැහැ. අපි එමෙ හිතුවේ නැහැ, අපි හිතන්නේ නැහැ. ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුත් ඒ විදිහටම කළා. අපි ඒක වෙනම අවශ්‍ය නම් කියන්නම්. ඒ නිසා දුම්රිය නිලධාරී මේ ඉංජිනේරු රියදුරංගේ පැත්තෙන් ගත්තොත් ඔවුන් මීට කලින් අවස්ථා කීපයකදී මේ ස්ට්‍රයික් කරලා තිබේ. නතර කරලා තිබෙනවා. මීට අපි එන්න කලිනුත් සමහරට හවස 4ටත් කෝචි නතර කරලා තිබේ. ඒ කිසිම අවස්ථාවකදී අපි හමුදාවක් ගැන හිතුවේ නෑ. එහෙනම් අපිට ඒ වෙලාවේ තමයි හිතන්නේ මොකද ඒවා සමහර වැඩවල දෙන අන්තිම අසාධාරණයි. ඔබතුමා දන්නවා බෑග් එක ගෙනියන සේවකෙක් හිටියේ නෑ කියලා පොල් ගහලා කෝචි නතර කරලා ගියා. සමහර සේවාවන් තියෙනවා මම මේ ඔක්කොම ගැන කතා කරන්න ඕනේ නැති නිසා තමන්ට රෙස්ට් රූම් එකක් නැහැ කියලා මම දන්නවා. ඒක විශාල ප්‍රශ්න. කාලයක් තිස්සේ අවුරුදු 10ක් 20ක් තිස්සේ මේ ආණ්ඩුවේ විසඳුම් නැති ප්‍රශ්න. සහ අපි ඒවා විසඳනවා. අපි ආවට පස්සේ තමයි ඒවා විසඳගෙන යන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි එකක් නතර කරා රෑ 11:00ට ටිකට් 130ක් එක මිනිස්සු බැස්සුවා රෑ 11:00ට මට කලපුවේ. ටිකට් ගත්ත මිනිස්සු බැස්සුවා රෙස්ට් රූම්ස් නැහැ කියලා. ඒ නිසා ගරු කතානායකතුමනි මම කියන්න කැමති නෝටයි I don't have time to joke with you, right? ගරු කතානායකතුමනි ඒ නිසා මට කියන්න තියෙන දේ තමයි අපි ඒ කිසිම අවස්ථාවකදී ත්‍රිවිධ හමුදාවවත් වෙන කට්ටියවත් උදා ගන්න කල්පනා කළේ නෑ. එහෙනම් මේ වෙලාවේදී අපිට කොහොමත්ම අවශ්‍යතාවයක් නෑ. හැබැයි අපි දැනගත්ත දේ තමයි මොකක්ද? ගරු කතානායකතුමනි අපි ත්‍රිවිධ හමුදා මෙතරම් දුම්රිය සේවයට මෙතරම් මහා මාර්ග ක්ෂේත්‍රයට උදව් කළ තිබියයි. අපි කිසිසේත් හිතුවේ නෑ මේ හමුදාව හරි කවුරු හරි ඔහොම හිතුවොත් එම හමුදාව නෙමෙයි වෙන කෙනෙක් පුණු කරත් ඔය ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ දුම්රිය මේ රියදුරු සේවක මහත්වරු ඉන්නේ දුම්රිය රියදුරන් ඉන්නේ එතකොට ස්ට්‍රයික් එක කොහොම හරි කරගැනීම ගැන විතරද හිතන්නේ? අපි කරුණාවෙන් ඔබතුමාට කියන්න කැමැති මේ අපි කවදාවත් හිතුවේ නෑ මම ඇත්තටම කනගාටු වෙනවා සාමාන්‍ය පෙළ දරුවන් බිල්ලට ගන්න තරම් දුරකට මේ පිරිස යාවි කියලා මම කවදාවත් බලාපොරොත්තුුන්නේ නැහැ. අපි මේ රටේ ඔය දුම්රිය සේවයට අපි එනකන් අවුරුදු ගානේ අවුරුදු 7කින් දුම්රිය නිලදා සේවකයන් දුම්රිය රියදුරන් අරන් නැහැ. 7කින් හෝ ඊටත් වැඩි කාලෙකින්. අපි තමයි දැන් 190ක් අරන් තියෙන්නේ. හරිද? දැන් පුහුණු කරන්නත් පටන් අරන් තියෙනවා. ඔය ස්ටේෂන් මාස්ටර්ස්ලා අපිත් ආවට පස්සේ තමයි අවුරුදු 10-8කට පස්සේ අරන් තිබෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාගේ මග පෙන්වීමත් එක්ක අපි සෑම රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය දේවල් දිනු කරනවා. ජනවාරි පඩි අරගෙන තමයි සමහර මේ ස්ට්‍රයික් කරන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි අපි උගන්ලා තියෙන වෘත්තීය සමාජ වලට සටන් කරන්න ජනතාව වෙනුයි. අපි වෘත්තීය සමාජ වලට කඩාකප්පල් කාර්ය වැඩ උගන්වන්න කරදාස් හිතලා නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි ඒක විග්‍රහ කරගන්න විදිය. ගරු කතා නිසා මම කියන්න කැමතියි අපි ඉතාමත්ම කනගාටු වෙනවා. මොකද මේ දුම්රිය නිලධාරි මහත්තුරුන්ගේ දරුවෝ ඕ ලෙවල් වලට යනවා. ඒගොල්ලන් යම්කිසි වැටුපක් ලබන පිරිසක් අනිත්‍යයට සාපේක්ෂ. නිසා අපි කියන්න කැමති ඕ ලෙවල් දරුවන්ව බිලිගන්න තරම් දුරට ඔබතුමාලා යන්න ලෑසි කියන එක දැනගන්න ලැබීම අතිශය කනගාටුදායක. නමුත් ඒ දැනුම ලබා දුන්නට ස්තුතියි. ඒ නිසා අපි තීරණය කළා ඒ ත්‍රිවිධ හමුදාවේ පුහුණුව සම්බන්ධ කාරණේදී අපි දරුවන් ගැන හිතලා අපි ඒක වෙනස් කරගත්තා. නමුත් අපි හිතනවා මේ රටේ කිසිම කෙනෙක්ට විශේෂඥ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, මිනින්දෝරුවෝ, කවුන්ටන්ට්ලා, නර්සස්ලා හැම දෙයක්ම හැම එකක්ම ත්‍රිවිධ හමුදාවක් සතෝ ලෝකේ පුරාම තිබෙනවා නම් ඒකෙන් වෙනස් වෙන්න බෑ. මම දැනගන්න කැමති ඔය දුම්රිය රියදුරු මහත්තුරු සමහරලාට එන්නේ හමුදාවෙන් හදපු පාලං උඩින්. හමුදාවෙන් හදපු පාරවල් වල. එතකොට ඒ හමුදාව තමන්ගේ වෘත්තියට අභියෝගයක් ලෙස හිතන එක මට ඒ මනස තේරුම් ගන්න බෑ. ඒස ඇත්තටම ගත්තොත් මම සාමාන්‍ය පළ දරුවන්ගේ සමාවිල්ලනවා අපේ යටතේ එහෙම නිලධාරීන් පිරිසක් සමහරට හොඳ නිලධාරීන් ප්‍රමාණයක් ඇති දුම්රිය මේ රියදුරු රටරත් ඇත්තටම මම සමාවිල්ලන මම හිතුවේ නෑ කවදාවත් සාමාන්‍ය පළ දරුවන්ගේ විභාගය බිල්ලට තියලා තමන්ගේ මේ ත්‍රිවිධ හමුදා 20 දිනේ පුහුණු කරගන්න එකට ඕන බිල්ලක් ගන්න තමන් ලෑසි කට්ටියක් අපේ දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යංශයට ඉන්නවා කියලා දැනගන්න ලැබීම අතිශය කනගාටුදායක දෙයක්. සමම සාමාන්‍ය පළ දරුවන්ගේ නිසා දෙමාපියන්ගෙන් අපි සමාවිල්ලනවා ඊයේ පැය දෙක තුනකට හරි වෙච්ච කලබලය ගැන. නමුත් දැන් අද ප්‍රශ්නයක් නෑ. අද කෝච්චි ගිහිලා තිබෙනවා දරුවෝ විභාගයට ගිහිල්ලා ඇති. බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දුන්නා.